SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අප වටා ලෝකයේ මේ වෙනකොට සිදුවෙන ප්‍රධානතම කාරණා කිහිපය කුමක්ද කියලා අපි හිමනම් සවිස්තරාත්මකව විමසා බැලීම ආරම්භ කරමු අපේ සුපුරුදු විශේෂාංගය ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. තොරතුරු වාර්තාකරණයට පුරුදු පරිදි සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිනරක්ෂි.
ටිකක් විශේෂිත අවධානයකට ලක් වෙලා තියෙන කාරණාවකින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ වෙනකොට ලොකු අවධානයක් තියෙනවා රුසියාවට ආසන්න කළු මුහුදේදී ඇමරිකානු ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් බිම හෙලන්නට රුසියානු ගුවන් හමුදාව සමත් වෙනවා. ඊට පස්සේ මේක කළු මුහුදට කඩා වැටලා තියෙනවා මේ ඩ්‍රෝන යානය. ඉතින් මෙතනදී දැන් ලොකු ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. ඇමරිකාව රුසියාවේ ඔත්තු බැලීම සඳහා මේ පාවිච්චි කළා කියලා ඇමරිකාවේ ප්‍රතික්ෂේප කරනවා. අමල්, මෙතනදී මොකක්ද ඇත්තටම සිදු වෙලා තියෙන්නේ? ඇමරිකාවේ ප්‍රයත්නය වෙලා තිබුණේ මොකක්ද? සහ ඉන් අනතුරුව දැන් මේ සිදුවීම් සමුදායෙන් පස්සේ මීළඟට දෙරටේ ක්‍රියාකලාප කොයි විදිහෙන්ද වාර්තා වෙන්නේ?
නිර්ලක්ෂ්‍ය, ඇත්තට මේ සිද්ධිය අඟහරුවාදා සිද්ධ වෙනවත් එක්කම ඇමරිකාවත් රුසියාවත් කෙලින්ම යුක්‍රේන් යුද්ධයට පිවිසෙයිද, එහෙම නැත්නම් ඔවුනුත් මේ යුද්ධයට ඈඳෙයිද කියන බියක් ඇති වෙලා තිබුණා. මෙතනදී ඇමරිකාව චෝදනා කළා රුසියාවට තමන්ගේ මේ ඩ්‍රෝන යානාවට රුසියාවේ SU-27 කියන ප්‍රහාරක යානයකින් ඇවිල්ලා මේක බිම හෙලන්න කටයුතු කළයි කියලා. නමුත් රුසියාව මේක ප්‍රතික්ෂේප කළා. කිව්වා මේ අවස්ථාවේදී ඇමරිකාවේ ඔත්තු බලන ගුවන් යානය, අපි කියන මේ ඩ්‍රෝන් එක කළු මුහුදේ මෙහෙයුමක යෙදිලා තිබුණේ රුසියාව සම්බන්ධයෙන් ඔත්තු බලන, විශේෂයෙන්ම රුසියාවේ කළු මුහුදේ රඳවා තිබෙන නාවික බලෑණියක ඔත්තු බලන්න තමයි මේ විදිහට ඇමරිකාව මේ යානය පාවිච්චි කළේ කියලා. ඉතින් ඒ අනුව තමයි මේ යානය සම්බන්ධයෙන් තමන් කටයුතු කළේ කියන කාරණාව රුසියාව ප්‍රකාශයට පත් කළා. ඇමරිකාව දිගින් දිගටම කියා හිටියා මේ ප්‍රදේශයේ මේ ජාත්‍යන්තර ගුවන් කලාපයක්, මේ ජාත්‍යන්තර ගුවන් කලාපයේ ඕනෑම කෙනෙකුට නිදහසේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා, ඒකට බාධා කරනවා නම් ප්‍රතිඋත්තර දෙන්නට ඇමරිකාව කටයුතු කරනවා කියලා. ඉතින් මුලින්ම රුසියාව මේක ප්‍රතික්ෂේප කළා තිබුණා. නමුත් පසුව ඇමරිකාව මේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝපට, විශේෂයෙන්ම මේ ඔත්තු බලන ඩ්‍රෝන යානයෙන්ම ලබාගත්තු දර්ශන දේ වෙනකොට ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යයටත් ඒ වගේම අන්තර්ජාලයටත් මුදාහැරලා තියෙනවා. ඉතින් ඒ රූපරාමු බලපුවාම අපිට පේනවා ජෙට් යානයක් ඩ්‍රෝන යාත්‍රාව කිට්ටුවටම ඇවිල්ලා ඒ ජෙට් යානයේ තියෙන ඉන්ධන ප්‍රමාණයක් මුදාහරිනවා. මේ ඩ්‍රෝන යාත්‍රාව ඒක නිකන් ඉන්ධන වැස්සකට අහු වෙලා වගේ, ඒකත් එක්කම මේ ඩ්‍රෝන යාත්‍රාවේ අත්තටු සහ ඒ පංකාව අර ජෙට් යානයේ අත්තටක වැදිලා ඒක නැමිලා යන ස්වරූපයක් පෙන්වනවා. ඒකත් එක්කම ඒ ඩ්‍රෝන යාත්‍රාවේ රූපරාමු එතනින් අවසන් වෙනවා. ඉතින් අපිට හිත උපකල්පනය කරන්න පුළුවන් ඒ අවස්ථාවේදී මේ ඩ්‍රෝන යාත්‍රාව කඩා වැටුණයි කියලා. ඉතින් රුසියාව දැන් කියනවා ඔවුන් උත්සාහයක් ගන්නවයි කියලා මේ කළු මුහුදට කඩා වැටුණු ඇමරිකාවේ ඩ්‍රෝන යාත්‍රාව ගොඩ ගැනීමටත් ඒ ඩ්‍රෝන යාත්‍රාවේ තිබිච්ච උපකරණ සහ ඒ රහස් ඔත්තු බලන ඉලෙක්ට්‍රොනික උපකරණ තමන්ගේ බාරයට ගන්න කටයුතු කරනවා කියලා. මේ සිද්ධිය නිසා ඇමරිකාව යුක්‍රේන් යුද්ධයට ඈඳෙයිද, ඒ එක්කම රුසියාවත් මේ අවස්ථාවේදී කෙලින්ම ඇමරිකාවත් එක්ක යුද්ධයකට පැටලෙයිද කියන බිය ඇති වුණා.
අපි මීළඟට අවධානයට ලක් කරමු දකුණු කොරියාවත් ජපානයත් පිළිබඳව. මොකද විශේෂයෙන්ම වසර ගණනාවකට පස්සේ දකුණු කොරියානු ජනාධිපතිවරයා යූන් සක් යෝල් මේ වෙනකොට ජපානයට ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතනදී අන්තර්ජාතික අවධානයට ලක්වන ප්‍රධානතම කරුණ බවට පත් වෙලා තියෙන්නේ අමල් මේ දෙරටේ මිත්‍රත්වය පිළිබඳව. මොකද සෑහෙන කාලයක් දකුණු කොරියාවත් ජපානයේ යටත් විජිතයක් බවට පත් වෙලා හිටිය රාජ්‍යයක්. ඉතින් මේ අවුරුදු ගානකට පස්සේ සිදුවන මේ සංචාරයෙන් මොකක්ද අරමුණ වෙලා තියෙන්නේ සහ එහි ප්‍රගතිය පිළිබඳව කොයි විදිහෙන්ද මේ වෙනකොට අන්තර්ජාතිකව තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ?
දිලුක්ෂි, දකුණු කොරියාවේ ජනාධිපති යූන් මේ අවස්ථාවේදී ජපානයට ගිහින් ඉහළම රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පවත්වන්නේ අවුරුදු 12කට විතර පස්සේ. කාලයක් තිස්සේ මේ දෙරට අතර තිබිච්ච ඉදිරිවාදීකම නතර කරලා අලුත් මිත්‍රතාවයක් ගොඩනැගීම තමයි මේ සාකච්ඡාවල අරමුණ වෙලා තියෙන්නේ. ඒකට අනුකූලව ජපානයේ කිෂීඩා අග්‍රාමාත්‍යවරයා තමන්ගේ අසල්වාසී රටේ ජනාධිපතිවරයාට G7 සමුළුවට රාජතාන්ත්‍රික අමුත්තෙක් හැටියට සහභාගී වෙන්න කියලා ඒ ඉල්ලීමක් කරනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ රටවල් දෙක උත්සාහ කරන්නේ දිලදුක්ෂි මේ කලාපයේ තියෙන ආරක්ෂාව පිළිබඳ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයේ මැද්දේ ජපානයයි දකුණු කොරියාව අතර තියෙන සම්බන්ධතාවය දියුණු කරන්නට, විශේෂයෙන්ම ඇමරිකාව මේ සම්බන්ධයෙන් ජපානයටත් දකුණු කොරියාවටත් බලපෑම් කළ තියෙන බොහෝ අවස්ථාවලදී උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනයටත්, ඒ වගේම මේ කලාපේ චීනයේ තියෙන බලපෑමත් එය ශූන්‍ය කරන්නටත් බලවත් ජපන් දකුණු කොරියා සම්බන්ධතාවයක් අවශ්‍යයි කියන පදනම මත මේ රටවල් දෙකම දැන් කටයුතු කරන්න එළඹිලා තියෙනවා. අවුරුදු 35ක විතර කාලයක් යටත් විජිතයක් හැටියට දකුණු කොරියාව ජපානය අල්ලගෙන ඉන්න ඒ කාලවකවානුවේදී දකුණු කොරියානු පුරවැසියන්ට එල්ල වෙච්ච ඒ අඩන්තෙට්ටම් වගේ ඔවුන්ව බලහත්කාරයෙන් ඔවුන්ව වැඩට ගැනීම වගේ දේවල්, දකුණු කොරියානු කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම වගේ කටයුතු සම්බන්ධයෙන් ජපානයට වන්දි ගෙවන්නට කියලා මීට කලින් දකුණු කොරියාවේ උසාවිය නියෝග කරලා තිබුණා. ඉතින් මේ යූන් ජනාධිපතිවරයා අලුත් පියවරක් හැටියට මේ රටවල් දෙක අතර මිත්‍රතාවය ඇති කරන්නටත්, මේ දැනට පළුදු වෙලා තියෙන ඒ සම්බන්ධතාවයන් ඒක නැති කරන්නටත් ඔහු යෝජනා කරලා තියෙනවා. දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කරපු මේ වන්දි මුදල ජපානය ගෙවනවා වෙනුවට මේක දකුණු කොරියා රජය විසින්ම ඒ වින්දිතයන්ට ගෙවලා මේ ප්‍රශ්නේ විසඳීමට ඔහු සූදානම් වෙනවයි කියලා. ඉතින් මේකත් ඇත්තටම දකුණු කොරියාව මේ විදිහට කරන්නට උත්සාහ කරන්නේ මේ ජපානයත් අතර තියෙන ඒ මිත්‍රතාවය අලුතෙන් ගොඩනගාගෙන තමන්ගේ ආරක්ෂාව ඒකත් එක්කම තහවුරු කර ගැනීමටයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒකේ මේ පළවෙනි අදියරක් හැටියට තමයි මේ විදිහට අවුරුදු 12කට පස්සේ ඉහළම රාජතාන්ත්‍රික මට්ටමින් මේ දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වෙන්නේ.
පසුගිය සතියේදී අපි ඔබ වෙත ගෙනාපු තොරතුරක යාවත්කාලීන වෙන තොරතුරක් තමයි දැන් අපි කතාබහ කරන්න සූදානම් වන්නේ. අපි ඔබ වෙත තොරතුරු ගෙනාව මතක ඇති පකිස්තානයේ හිටපු අගමැතිවරයා, දෝෂාභියෝගයකින් බලෙන් පහ කෙරුණු අගමැතිවරයා ඉම්රාන් ඛාන් හා සම්බන්ධ වන තොරතුරු, ඔහුට යම් මාධ්‍ය වාරණයක් තියෙන වගට අපි තොරතුරු හෙළිදරව් කළා. ඒ වගේම ඔහු මේ වෙනකොට උත්සාහ දරමින් සිටිනවා නැවතත් ජන රැලි පවත්වමින් නැවත වතාවක් බලයට පැමිණෙන්නට ඔහුව අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් තියෙන වගටත් අපි පසුගිය සතියේදී ඔබට තොරතුරු හෙළිදරව් කළා. මේ සතිය වෙනකොට මේ සම්බන්ධව වන අලුත් තොරතුරු වාර්තා වෙමින් තියෙන පාකිස්තානයේ පැත්තෙන් මීළඟට ඒ පිළිබඳව අවධානය මොනවාදමල් වාර්තා වන අලුත්ම තොරතුරු?
ඔව් දිලුක්ෂි, ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය සෑහෙන මෙහෙයුමක් කළා. ඔවුන් කඳුළු ගෑස් ප්‍රහාර එහෙම එල්ල කරා ඉම්රාන් ඛාන්ගේ ගේදරට ඇතුල් වෙන්නට. නමුත් ඒ දහස් ගණන් හිටපු ඔහුගේ පාක්ෂිකයන් ඒකට ඉඩ දුන්නේ නැහැ. මෙතනදී පාක්ෂිකයන් සෑහෙන පිරිසක් තුවාලත් වුණා. ඒ එක්කම ඉම්රාන් ඛාන්ගේ නීතිඥ උසාවියට ගිහල දැන් තීන්දුවක් අරගෙන තියෙනවා. ලාහෝරේ ඉහළ උසාවිය ඔහුට යම්කිසි විදියකට සහනයක් ලබා දීලා තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටවන්න කියලා දැන් මහාධිකරණයේ විසින් තීන්දුවක් ලබා දීලා තියෙනවා. නමුත් මෙතනින් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉස්ලාමාබාද් නුවර ඉහළ අධිකරණයකදී මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව තවදුරටත් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා මේ උසාවිය දැන් නියෝග කරලා තියෙනවා. ඉතින් තාවකාලිකව ඉම්රාන් ඛාන්ට පොඩි සහනයක් ලැබිලා තියෙනවා. නමුත් ඔහුගේ ප්‍රශ්න අවසන් වෙලා නැහැ. තවමත් පාකිස්තාන් රජය උත්සාහ කරනවා ඔහු අත්අඩංගුවට අරගෙන ඔහු අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරපු කාලයේදී ඔහුට පිටරටින් විදේශයෙන් ලැබුණු තෑගි භෝග ආදිය සම්බන්ධයෙන් ඒවායේ ගිණුම් හරියට පැවැත්වුවේ නැහැයි කියලත්, ඒ වගේම සමහර තෑගි භෝග ඔහු විකුණුවා කියලා චෝදනා කරලා තියෙනවා. ඒවා විකුණුවා පමණක් නෙමෙයි, ඒවායින් ලබාගත්තු ලාභය තමන් තියාගෙන ඒ පිළිබඳ කිසිම තොරතුරක් රජයට වාර්තා කළේ නැහැයි කියන චෝදනාව තමයි ඔහුට එල්ල කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බොහෝ විට ලබන සතියේ ඉස්ලාමාබාද් නුවර මහාධිකරණයකදී ඒ පිළිබඳ විභාග වීමට නියමිතයි. නමුත් මේ අන්තර් කාලයේදී ඔහු අත්අඩංගුවට ගැනීම තහනම් කළා දැනට නියෝගයක් දීලා තියෙනවා. ඉතින් ඒ කෙටි කාලයකට ඔහුට යම් කිසි සහනයක් අධිකරණයෙන් ලැබිලා තියෙනවා.
මේලඟට අපි කතා බහ කරන්නෙත් පසුගිය සතියේදී සාකච්ඡා කරපු කාරණාවක යාවත්කාලීන වෙන තොරතුරක්. ඒ තමයි TikTok app එක සම්බන්ධව. මේ TikTok සමාජ මාධ්‍ය යෙදවීම පිළිබඳව වන විශාල ආందోళනාත්මක කතාබහ පිළිබඳව තොරතුරු අපි හෙළිදරව් කළා. කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්, මේකේ චීනයේ නිෂ්පාදිත යෙදවුමක් app එකක්. මේ මගින් යම් කිසි ආකාරයක ඔත්තු බැලීමේ ක්‍රියාවලියක චීනය නිරත වන වගට චෝදනා කරමින් විශේෂයෙන්ම ඇමරිකාව තමන්ගේ රාජ්‍ය ආයතනවල මේ TikTok යෙදවුම පාවිච්චි කරන එක තහනම් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔබට පසුගිය සතියේදී කරුණු හෙළදරව් කළා යුරෝපා සංගමය, ඒ වගේම කැනඩාව, බ්‍රිතාන්‍ය වගේ රටවලුත් දැන් මේ TikTok යෙදවුම රාජ්‍ය ආයතනවල දුරකථනවලට බාගත කිරීමේ, එහෙමත් නොමැතිනම් ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම අත්හිටුවන්නට තීරණය කරලා තියෙනවායි කියලා. මේ සතිය වෙනකොට අමල් තොරතුරු වාර්තා වෙනවා මේ TikTok සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ තහනම් කරයිද කියන තත්වයක්. මේ තත්වයට බලපාන මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඔව් දිලුක්ෂි, ඇත්තටම 2020 ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ අනතුරු ඇඟවීම කරා TikTok සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියලා ඇමරිකාව තුළ. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. දැන් වෙලා තියෙන්නේ TikTok සමාජ මාධ්‍ය ජාලයට ඇමරිකානු බලධාරීන් විසින් කියලා තියෙනවා ඔවුන්ගේ චීනයේ තියෙන මව් සමාගම සමග තියෙන සම්බන්ධතා සම්පූර්ණයෙන්ම අත්හරින්නට ඕනේ කියලා. TikTok ආයතනයේ මව් සමාගම වෙන්නේ බයිට් ඩාන්ස් කියන චීන සමාගම. එතකොට බයිට් ඩාන්ස් එක්කලා තියෙන TikTok සම්බන්ධය නතර කරනවා කියලා කියන්නේ TikTok සමාජ මාධ්‍ය ජාලයේ වෙන කාට හරි විකිණීම, බොහෝ විට ඇමරිකාවේ වෙනත් සමාජ මාධ්‍ය ජාලයක කට එය පැවරීම තමයි මෙතනදී ඇමරිකන් බලධාරීන් විසින් බලාපොරොත්තු වෙන්නේ. TikTok සමාගම දැන් තහවුරු කරලා තියෙනවා ඔවුන්ට මේ විදිහ බලපෑමක් ඇවිල්ලා තියෙනවා, ඒ පිළිබඳ ඔවුන් දැන් සලකා බලමින් ඉන්නවායි කියලා. ඒ එක්කම ඔවුන් මේ TikTok එකට සම්බන්ධ වෙන ඇමරිකානු පුරවැසියන්ගේ දත්ත චීනයේ ඔවුන්ගේ පරිගණකවල ගබඩා කරන්නේ නැතිව ඒවා ඇමරිකාවේ ගබඩා කිරීමටත් ඔවුන් එකඟ වෙලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සෑහීමකට පත් වෙලා නැහැ. නමුත් මේ TikTok සමාගම බයිට් ඩාන්ස් එකෙන් කඩලා වෙන් කරලා ඒක වෙනම සමාගමක් හැටියට ස්ථාපිත කරන තුරු ඇමරිකාව මේ පීඩනය එල්ල කරනවායි කියලා තියෙනවා. ඉතින් අර 2020 ඩොනල්ඩ් ට්‍රම්ප් TikTok තහනම් කරන්න කරපු ඒ තර්ජනය නැවතත් ඉස්මතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ මේ වෙනකොට TikTok ග්‍රාහකයන් දැනට ලෝකයේ ඉන්න මිලියන 1000ක විතර ග්‍රාහකයන්ගෙන් මිලියන 100ක් විතර ඇමරිකාවේ ඉන්නයි කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.
තවත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ඉරානයේ පැත්තෙන්. මේක ටිකක් කුතුහලය දනවන, ඒ වගේම ඛේදනීය තත්වයක් විදිහටත් අපිට වාර්තා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉරානයේ මේ පාසල් දරියන් හදිසියෙම රෝගාතුර වෙනවා. මේ තත්වයට හේතුව විදිහට හොයාගෙන තියෙන්නේ විෂ ශරීරගත වීමක් කියලා. මේක කුමන්ත්‍රණකාරීව සැලසුම් සහගතව පාසල් දරියන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් බවටයි මේ වෙනකොට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මේ සිදුවීමට අදාළ පසුබිම මොකක්ද අමල් මේ?
ඔව් දිලුචි, දැන් මීට කලින් මාස ගානකට කලින් ඉරානයේ පුරහම විරෝධ රජයට විරුද්ධව විරෝධතාවයන් තිබුණා. මාෂා අමිනී කියන ඒ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඇයව පොලිසිය භාරයට ගත්තට පස්සේ ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගකීම ඉරාන් බලධාරීන් විසින් ගත යුතුයි කියලා ඒකට රට පුරහම කැරලි ගහන තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ කැරලි අඩුවීමත් එහෙම නැත්නම් ඒ කැරලි රජය විසින් මර්ධනය කිරීමත් එක්කම තමයි මේ විදිහට ඉරානයේ රට පුරහම පාසල් 200ක විතර යම්කිසි විදිහකට විෂ ශරීරගත වීම නිසා කාන්තා ළමුන් බොහෝ පිරිසක් රෝගාතුර වුණයි කියලා වාර්තා වෙන. විශේෂයෙන්ම ඔවුන්ට වමනය, පාචනය වගේ දේවල් සිද්ධ වුණා. ඇත්තටම ඔවුන්ගේ ශරීරයට විෂ ඇතුළු වුණා කියලා වාර්තා වුණා. ඉතින් මේ කලේ කවුද කියන එක පිළිබඳ හරි නිශ්චිත තොරතුරක් තිබුණේ නැහැ. නමුත් දැන් ඉරාන රජය චෝදනා කරනවා විදේශයකින් ආධාර ලබන ඉරානය තුළ කටයුතු කරන රාජනවන සංවිධානයක සාමාජිකයන් 100ක් විතර මේ කටයුත්තට සම්බන්ධ වෙලා හිටියයි කියලා ඔවුන් ප්‍රකාශ කරන්නේ. මේ පුද්ගලයන් යම්කිසි ගඳ විෂ ද්‍රව්‍යයක් පාසල් ආශ්‍රිතව මුදාහැරලා තියෙනවා. ඒ මුදාහැරීම තුළින් පාසල් දැරියන් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ දැරියන් වමනය සහ පාචනය සහ කලන්තය වගේ දේවල් ඔවුන්ට ඇති වෙලා තියෙනවා. ඔවුන්ට හුස්ම ගන්න අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව හැටියට දක්වන්නේ විශාල දුර්ගන්ධයක් තියෙන ඒ විෂ දුමාරයක් මේ ප්‍රදේශවල මුදාහැරීම නිසා මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ඉරාන බලධාරීන් තොරතුරු ලබා ගත්තයි කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ පුද්ගලයන් දැනට සිරභාරයට අරන් තියෙනවායි කියලා වාර්තා වෙන. නමුත් මේකට සම්බන්ධ ඇල්බේනියාවේ ඉඳලා කටයුතු කරන ඒ රාජනවන සංවිධානයේ දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ සමාජිකයන් මෙවැනි දෙයකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ එකම ඔවුන් චෝදනා කරනවා රජය ඔවුන්ව මේකට සම්බන්ධ කළාට ඇත්තටම මේක පිටිපස්සේ ඉන්නේ රජය වෙන්න ඇති කියන කාරණාවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා.
අපි ස්තුතිවන්ත වෙනවා මල් මේ සතියේදීත් ලෝකයේ ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරමින් මේ තොරතුරු අපිට ගෙනහැර පානට අපගේ ලෝවටා විදේශ විති සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් ඔබට ආයුබෝවන් ලබන සිකුරාදා යළිත් හමුවෙමු.
ආයුබෝවන් දිලක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.